கரிசன் ராஜகர்ணா திலக.
கரிசன் ராஜகர்ணா
பூமி ஸ்துதி சபாபத்துமணி. பிரதமேம் மம்மே அவஸ்தாவேதி பிரகாஷ் கரன்ன ஓனே ஈயே தினேதி அப்பிட்ட மாதத்துலின் தனகன்ன லபுனா விசேஷம் கோப் கமிட்டு சாமாஜிக்கே கட்டியட்ட அப்பே கோப் கமிட்டுவே சாக்கத் கோப் கமிட்டு சாமாஜிக்கே வட மமத் තවත් කීප දෙනෙකුත් අර්ජුන් ඇලෝෂියස් මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා තියලා කියන එකත් ඒක මාධ්‍යෙන් ලොකු ආවරණයකොත් ලැබුණා. මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ ඇලෝෂියස් මහතාගේ සීයත් මගේ පියතුමාත් ඒ මම ඉපදින්නත් ප්‍රථමයෙන් දැන හඳුනාගෙන හිටපු මිතුරන්. ඒ වගේම තමයි මම කුඩා කල සිට අර්ජුන් අලෝෂියස් මහතාවත් ඉතා හොඳින් දන්නා පුද්ගලෙක්. ඉතින් මගේ මේ අවස්ථාවේදී යම් පිරිසක් අපේ ප්‍රතිරූපය විනාශ කරන්න හදනවා නම් මං හිතන්නේ අපි ඉස්සල්ලාම කියන්න ඕනේ මම පාර්ලිමේන්තුවට එන්නත් කලින් වෙච්ච සිද්ධියක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. මේ බැඳුම්කරු සිද්ධිය 2015 ජනවාරි පෙබරවාරි කාලයේදී සිදුවෙනකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නෙමෙයි. නමුත් මේ සිද්ධියේ කාලවකවානුවේදී කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉඳලා ඒ මිතුරකම හින්දා අපි දුරකථනයෙන් කතා කරාට කිසිසේත්ම අපේ නිරීක්ෂණවලට මේ කෝප් කමිටුවේ පරීක්ෂණ කරද්දී ඒ යාළුකම් නෑදෑකම් කිසිසේත්ම අදාළ වෙන්නේ නෑ. ඊටත් වඩා නෑදෑකම් තියෙන අයත් කෝප් කමිටුවල ආවට අපි ඒ කෝප් කමිටුවන පරීක්ෂණවලදී ඒවා සම්බන්ධ කරගන්නේ නැහැ. ඉතා පැහැදිලිව මේ බොන්ඩ් කෝප් රිපෝට් එකේ අපේ කෝප් කමිටුවේ ඉන්න සමාජිකයින් මම ඇතුළු සියලුම දෙනාම ඒකමතිකව ඒ නිර්දේශවලට අපි අත්සන් කරලා අර්ජුන් ඇලෝසියස් මහතාත් ඒ කොම්පැනියත් ඇතුළු ඒ සියලුම දෙනා පිළිබඳව තියෙන කාරණාවලට අපිත් එකගත්වය ප්‍රකාශ කරලා තියෙනවා. එනම් අපි දුරකථනයෙන් වෙන ඩීල් දැම්මනම් අපි කොහොමද කෝප් කමිටුවේ නිර්දේශවලට අපි අපේ යාළුකම් නිසා වෙනස් කරේ නෑ. ඉතින් ඉතා පැහැදිලිව මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්න ඕනේ පෞද්ගලිකව මට මේ එල්ල කරලා තියෙන මේ ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා වගේම ඒ අපි මීටත් වඩා මගේ යාළුවන්ටත් වඩා නෑදෑයෝ ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ පහුගිය ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන් මගේ ලිතා ළඟ නෑදෑයෝ. එතකොට ඒ අයට දුරකථනයෙන් අපි කතා කරලා තියෙනවා. එතකොට දුරකථනයෙන් කතා කරා කියලා ඒගොල්ලන්ගේ වැරදි කරලා තියෙනවා නම් ඒගොල්ලන් හොරකම් කරලා තියෙනවා නම් අපි ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඉතින් මං ඉතා පැහැදිලිව කියන්නේ අපේ යාළුකම් මිත්‍රකම් නෑදෑකම් කෝප් කමිටු ඇතුළට ආවට පස්සේ ඒව නෑ. කෝප් කමිටුවට ආවට පස්සේ අපි මේ පරීක්ෂණ සිදු කරනකොට අපි නෑදෑයෝද එහෙම නැත්නම් යහළුවෙක්ද නෙමේ, අපි මේ රටේ ඉන්න පුරවැසියන් අපිව පාර්ලිමේන්තුවට පත් කරපු ඒ කාර්යය අකුරටම ඉටු කරන්න. මං ඉතා පැහැදිලිව කියනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ පමණක් නෙමේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් අතරින් වැඩිම ඡන්දයෙන් පත් කරපු මන්ත්‍රීවරයා හැටියට ඒ අයගේ විශ්වාසය ඒ අයගේ ඕනෑකම් වෙනුවෙන් තමයි මම පෙනී හිටින්නේ. නැත්නම් මගේ පෞද්ගලිකව නෑදෑකමකටවත් යාළුකමටවත් නෙමේ පෙනී හිටින්නේ. කෝප් කමිටුවේ ඒ නිර්දේශවලට අපි ඒකමතිකව සුනිල් හඳුනුලැති මන්තුමා සභාපති හැටියට කටයුතු කරලා අපි කෝප් කමිටුවට රැස් වෙනකොට කෝප් කමිටුවට මම පාර්ලිමේන්තුවට පත්වෙච්ච දවස් ඉඳන් කෝප් කමිටුවේ රැස් වෙන එක වතාවකත් අර්ජුන් ඇලෝසියස් එතනට ඇවිල්ලත් නැහැ. ඉතින් ඒ සම්බන්ධතාවයන් ගැන නෙමෙයි අපි විමර්ශනය කරේ. අපි ඉතා පැහැදිලිවම මේ කෝප් කමිටුවේ අදාළ කාරණා මේ බොන් ගනුදෙනුව පිළිබඳව අදාරණ කාරණා ඉතා හොඳින් පරීක්ෂණය කරලා මේ රට බලාපොරොත්තු වෙච්ච නිර්දේශය අපි ලබා දීලා තියෙනවා. ඒකට අපි අත්සන් කරලා තියෙනවා. ඉතින් ඉතා පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයට යම් පිරිසක් මඩ ගහන්න හැදුවත් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝම් කමිටුවේ සමාජිකයෙක් වන මට පෞද්ගලිකව මඩ ගහන්න හැදුවත් ඉතා පැදිලිම කියන්න ඕනේ කෝප් කමිටුවේ නිර්දේශවලට අපිත් හවුල් වෙලා අපිත් මේ පරීක්ෂණවලට එකතු වෙලා තමයි මේ පරීක්ෂණ ක්‍රියාත්මක කරේ. අපි ඒ පරීක්ෂණවලදී ඉතා පැහැදිලිවම නිර්දේශ කරලා දීලා තියෙනවා අර්ජුන් අලෝෂියස් මහතා ගැන, පර්පිෂුවල් ට්‍රෙෂරිස් සමාගම ගැන, මේ සමාගම්වල තියෙන ගැටලු පිළිබඳව ඒකමතිකව නිර්දේශ කරලා තියෙනවා. දැන් අපේ රාජකාරිය ඉවරයි. අපි මේ යහපාල නාණ්ඩුව හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනතාවගේ ඉල්ලීම අනුව එදා ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. අද සඳට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ කොමිසමටත් යන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඉතා කවදාක්වත් දැකපු නැති ප්‍රජාතන්ත්‍රවාදයක් කවදාක්වත් දැකල් මේ රටේ තිබ්බ නැති දේශපාලන සංස්කෘතියක් අද ඇති කරන්න එතුමල්ලා දෙපළට පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිවම කියන්න ඕනේ මේ කාරණා පිළිබඳව යම් යම් අය විශේෂයෙන් උනන්දු වෙන්න හදන. නමුත් මේ කාරණා පිළිබඳව අපි ඉල්ලීමක් කරනවා. ඉතා පැහැදිලිවම ඉතා ඉක්මනින්ම මේ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් කරලා වැරදිකරුවන් ඉන්නවා නම් ඒ අයට දඩුවම් ලබා දෙන්න. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒකට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. ඒ ගැන කිසිම විදියට බාධාවක් සිදු කරන්නේ නැහැ. ඉතින් අපි එහෙම සහයෝගයක් ලබා දෙන්නේ අපි දන්නවා ඉතා පැහැදිලිවම මේ කටයුතු වලට අපි ඇඟිලි ගහලා නැහැ. විශේෂය ඉල්ලීමක් කරනවා මාධ්‍යටත් මේ සඳහා. එදා අද ලබා දුන්න, ඊයේ ලබා දුන්න ඒ කාලෙම අපිට ලබා දීලා ඒ අපේ ප්‍රකාශත් ඒ අවස්ථාවත් මේ මාධ්‍ය තුලින් ලබා දෙන්න. මොකද අපිට වක්කීමක් තියෙනවා. වක්කීමකින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ රටේ විශාල සංඛ්‍යාවක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට අපිට ඒ කටයුත්ත වෙනුවෙන් අපේ අදහසත් ප්‍රකාශ කර ඉදිරියට කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මම විශේෂයෙන්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පිළිබඳ අපේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේම දේශපාලන සංස්කෘතියක් නිසා තමයි අද ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ඕනෑම පුද්ගලයෙක්ටත් එරෙහිව වුණත් ඕනෑම චෝදනාවක් ඉටු කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ චෝදනාවල් සමහරක් වෙලාවට කිසිම හේතුන් රහිතව වුණත් අද මාධ්‍ය නොඑක ආකාරයට මේ පිළිබඳව ප්‍රකාශයන් නිකුත් කරනවා. අද ඉතා පැහැදිලිවම මේ සමහර පුද්ගලයින් ද්වේෂ සහගතව මේ අපේ චරිතය ඝාතනය කරන්න විශාල මහන්සියකට විශාල ඌමනාවකට කටයුතු කරනවා. ඉතින් කෙසේ වෙතත් අද මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා අද ඉතා පැහැදිලි විනිවිදභාවයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒ විනිවිදභාවය කවදාක්වත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ පෞගිය කාලේ. පෞගිය ආණ්ඩුවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක්, අගමැතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ටවත් පොලිසියකට යන්නවත් ඒ අයට ඌමනාවක් තිබ්බේ නැහැ. නීතිය ක්‍රියාත්මක වුණ නැහැ. අද අග්‍රාමාත්‍යතුමාට වුණත් ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ කටයුතු පරීක්ෂණ සඳහා සහය ලබා දෙන්න එතුමා වුණත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම විශේෂ ස්තුතියක් පෞද කරනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම නැවතත් මම මාධ්‍ය ආයතනවලින් උත් ඉල්ලීමක් කරනවා මේ අපි ඉතා පැහැදිලිව ඉතා ඕනෑකමින් ප්‍රකාශ කරනවා අපි කෝප් කමිටුවේ යාළුකම් නෑදෑකම් නිසා නෙමෙයි අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. අවංකව මහජන නියෝජිතයන් හැටියට සුනිල් හඳුන්නේති සභාපතිතුමාත් සමග සියලුම සමාජිකයින් කිසිම දේශපාලන පක්ෂ භේදකින් තොරව මේ මේ නිරීක්ෂ මේ පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දීලා ඒ වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
Honorable Bandula Gunawatta.
ගරු සභාපතිතුමනි, අද අපේ රටේ ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ආයතන තුන මේ ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අතිශයින් වැදගත් වෙන අංශ තුනක්. අපි ව්‍යවස්ථාදායකයේ සමාජිකයන් ලෙස විධායකය හා අධිකරණය පිළිබඳ සහ ස්වාධීනව කටයුතු කරන විගණකාධිපති මැතිවරණ කොමසාරිස් ජනාධිපති පිළිබඳ සාකච්ඡා කරන මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. ප්‍රථමයෙන් අපේ රටේ ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන ව්‍යවස්ථාදායකයේ තුල කිසියම් ප්‍රශ්නයක් මතු වූ කල ඒ සඳහා අවශ්‍ය සංශෝධන හා වෙනස්කම් යනාදිය පිළිබඳ අපි පිහිටපතන්ට සිද්ධ වෙන්නේ අධිකරණය. ඒ නිසා තමයි යම්කිසි පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසු දින හතක් ඇතුළත ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිගන්නත් ඒ මතයට ගරු කරන්නටත් අපි සියලු දෙනා බැඳිලා සිටිනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිබඳ මේ උත්තරීතර සභාව වගේම ගෞරවයක් අපි කාතුලත් තිබිය යුතුයි ව්‍යවස්ථාදායකයේ සමාජිකයන් ලෙස. පසුගිය කාල පරිච්ඡේදය තුළදී විවිධ අනපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් ගණනාවක් මම විසින් මේ ව්‍යවස්ථාදායකයේ සමාජිකයෙක් වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. 1989 මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට පැමිණි මන්ත්‍රීවරයෙක් වශයෙන් විවිධ ආණ්ඩු යටතේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මෙන්ම කැබිනට් මණ්ඩල තුල මෙන්ම ඉන් පිටතත් කටයුතු කළ අයෙක් ලෙස මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. මේ මුදල් පිළිබඳ ඇති වෙන ප්‍රශ්නවලදී අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට යනවා. සමහර ඒවා මේ පාර්ලිමේන්තුව විසින් දේශපාලන ඌමනාකම් අනුව කටයුතු කිරීමෙන් උපනූපන් පරම්පරාවල් වලට ඇති විය හැකි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා. ඒ අනුව පසුගිය කාලයේදී මම දේශීය ආදායම් පනතට විරුද්ධව, විදේශ විනිමය පාලන පනතට විරුද්ධව නැෂනල් ෆේවුමන්ට් ප්ලට්ෆෝම් ජාතික ගෙවීම් වේදිකාවට විරුද්ධව, සමහර ජාතික ලොතරැයි මණ්ඩලයට විරුද්ධව යනාදී වශයෙන් විවිධ පෙස්සම් ගණනාවක් මගේ නමින් මං ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගියා. ඒ අවස්ථාවේදී උගත් විනිසුරුතුමන්ලා ඒ පිළිබඳ පූර්ණ අවධානය යොමු කරලා සමහර පනත් වෙනස් කරන්නට සංශෝධනය කරන්න 3-2 ඡන්දයක් සහ අනිකුත් අවශ්‍ය සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. ඒ සමහර නිර්දේශන මේ ඒ අනුව ආණ්ඩුව කටයුතු කළා. සමහර අවස්ථාවකදී අපිට ප්‍රශ්න තිබෙනවා. දැන් මම මුදල් නීති පනතේ 121 වෙනි වගන්තිය බොහොම පැහැදිලිව තිබෙනවා. රටේ මහජන විශ්වාසය මත රඳාපවතින ලොතරැයි පිළිබඳ සියලුම බලය පනතෙන් පවරලා දීලා තියෙන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයාට. Minister in charge of finance. මුදල් විෂය පිළිබඳ අමාත්‍යවරයාට මේ බලය පවරලා දුන්නාම ජනාධිපතිතුමාට පුළුවන් ඕනෑම ඇමතිවරයෙකුට ඕනෑම විෂයක් භාර දෙන්න. ඒක ගැන තර්කයක් නැහැ. ජනාධිපතිතුමා විදේශ කටයුතු අමාත්‍ය ධුරය රවි කරුණානායක මහතාට භාර දෙනකොට එතුමා මේ ලෝක ඉතිහාසයේවත් නැති ලෙස මුදල් අමාත්‍යංශයට ඉල්ලා සිටියා ලොතරැයි මණ්ඩලය. මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගිහිල්ලා ඇසුවා මේ පනතේ මගේ උගත් නීතිඥයෝ තර්ක කළා මූල්‍ය නීති පනතට අනුව මුදල් විෂය භාර ඇමතිවරයා යටතේ තමයි ලොතරැයි තියෙන්නේ. ඒක විදේශ කටයුතු අමාත්‍යතුමා යටතට යෑම සාධාරණී වෙන්නේ කොහොමද? පනතේ එසේ තිබුණත් එහෙම වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ මට තෘප්තිමත් විය හැකි අන්දමේ තීන්දුවක් ලැබුණේ නැති වුණා. ලැබුණ තීන්දුව පිළිබඳ අපි ගරු කරනවා. ඒ වගේම අපි මේ සභාවේ ගරු අවධානය යොමු විය යුතු වෙනවා ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා විපක්ෂ නායකතුමා ලෙස සිටියේදී අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මම මේ ගැසට් නිවේදනයේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. 2015 පෙබරවාරි මාසේ 13 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් කොට්ටාසයක් ස්ථාපිත කිරීම, එතකොට මේ පොලිස් කොට්ටාසය ස්ථාපිත කිරීමේදී මම මේ ගැසට් නිවේදනය මේ හැන්සඩ් වාර්තාවට ඇතුල් කරනවා. මහා පරිමාණ මූල්‍ය අපරාධ දූෂණ විශාල ප්‍රමාණයක අනවසර ව්‍යාපෘති මහා පරිමාණයේ මහජන මුදල් දේපල අපරාධ ජාතික ආරක්ෂාව රාජ්‍ය මූල්‍ය සෞඛ්‍ය පරිසරයට එරෙහිව සිදු කරන විශාල ප්‍රමාණයේ මූල්‍ය අපරාධ යනාදී විභාග කරන්නේ කොහොමද? මෙම ඒකකය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයේ යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ අධ්‍යක්ෂකවරයෙක් යටතේ ක්‍රියාත්මක වන අතර ඉහත වැරදි විමර්ශනය කිරීම සඳහා ලංකාව පුරාම පිහිටව ඇති අධිකරණ බල සීමාව තුළ විමර්ශනයට බලතල ඇත්තේය. හතර, අමාත්‍ය මණ්ඩල තීරණ අනුව පිහිටව ඇති අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක් මගින් ස්ථාපිත කර ඇති ලේකම් කාර්යාලයක් විසින් මෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත යොමු කරන අතර ඊට අමතරව විශේෂිත පැමිණිලි කැබිනට් අනුකමිටුව මගින් ඍජුවම මෙම කොට්ටාසයේ බාර නියෝජ්‍ය පොලිස්පති වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකිය. දැන් බලන්න, නිවල් සිරිපාල සිල්ල මැතිතුමා, සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපති වරණ පෙස්සමේ පෙරගමන්කරුවෙක් ලෙස කටයුතු කරපු ප්‍රවීණ නීතිඥයෙක් ලෙස මං එතුමගින් අහන්නේ, අග්‍රාමාත්‍යතුමාට විතරයි පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. මේ රටේ අනිත් කිසි මිනිස්සෙකට මේ මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිලි ඉදිරිපත් කරන්න බෑ. මේ පනතේ සුද්ධ සිංහලෙන් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කියලා තියෙනවා. මේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක්. අපි දැනගන්න කැමති රට කවුද මේ කැබිනට් අනුකමිටුව? එතකොට අග්‍රාමාත්‍යතුමාට කේන්තියක් හිතෙනවා නම් බඳුරු ගුණවර්ධන එක්ක මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක් දානවා. මාව කුදලකට ගිහිල්ල බංකුවේ ඉඳලා තියෙනවා විවස්ථාදායකයේ සමාජිකයා ලෝ මේක ටීම් එක කරකල්ලා. අර තේ හදන ළමයා වගේ කල්ලි වෙලා බංකුවේ ගෙනල්ලා ඉඳලා තියෙනවා. ඊළඟට මේක පුදුම ලෝ මේ කරලා ඉන්න රටක් නේ. දැන් මේ අනුව මේ අග්‍රාමාත්‍යතුමාට ඉතරක් මේ මූලික මිනිස් අයිතියක් උල්ලංඝනය වෙනවා. පොලිස් රාජ්‍යයක් නේ. පොලිස් රාජ්‍ය සංකල්පයේ යටතේ මූල්‍ය අපරාධ කොට්ටාසයට මේ වන විට රජයේ සේවක ධර්මවාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝමේක ටීම් එක වෙලා තියෙන අවස්ථාවේදී මේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ කමිටුව කිව්වහම ඒ කියන ඒවා අනුව නොකිව් ඒවා අරුව අග්‍රාමාත්‍යතුමා දන්නවද දන්නෙත් නෑ. රජයේ සේවකයෝ 6000කට වඩා වැඩි ප්‍රමාණයක් බංකුවේ ඉඳලා තියෙනවා. මේ රටේ ප්‍රධාන පෙළේ සියලුම සමාගම්වල සභාපතිවරු ඇතුළු කොටස් වෙළඳපොලේ තියනා නොතිබෙන මහා පරිමාණ වංචා දූෂණ කියලා ගෙනහල්ල බංකුවේ ඉඳවනවා. ආයෝජකයෝ එනවනේ, මේ ආයෝජකයෝ පැනලා දුවනවා. මොකද මේ මූල්‍ය අපරාධ කොට්ටාසය ගෙනිහිල්ලා සම්පූර්ණයෙන් ඉලක්ක කළ දේශපාලන පළිගැනීම, ඉලක්ක කළ මිනිස්සුන්ට අරන් වද දීම, ඉලක්ක කළ මිනිස්සු තුට්ටු දෙකට දාලා මේ දෙකේ පන්තියේ ළමයිට වගේ කතා කරන මහා මේ රටක් රාජ්‍යයක් වෙනස් කරපු මිනිස්සුන්ට පවා කවදාක්වත් ජීවිතේට පොලිසියකට ගිය නැති මිනිස්සු ගෙනහල්ලි වෙන්න බංකුවේ ඉඳවන ආයෝජක වෙයිද? පුද්ගලිකාංශයේ විශ්වාසයක් දෙයිද? මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් නැද්ද? ඒ ගෙවල් වල මිනිස්සු බය වෙනවා. මූල්‍ය අපරාධ කොට්ටාසය ගෙනියලා මේ මොන බලයේ යටතේද මෙහෙම පිහිටන්නේ? මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. එතකොට අධිකරණයට යනවා. කවුද අධිකරණයට එන්නේ? මහාචාර්ය කාලෝ පොන්සේකා. මේ රට ගරු කරන මිනිස්සු, ඇල්ල ගුණවංශ නායක හාමුදුරුවෝ, මේ වෙන විවිධ පාර්ශ්ව මේ පිළිබඳ ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධද නැද්ද කියලා දැනගන්න. අද වෙනකන් තීන්දුවක් නැහැ. තීන්දුවක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මේ විවස්ථා දායකයේ දැනගන්න අවශ්‍ය වෙනවා. මෙහෙම දැන් ජනාධිපතිතුමා නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා සාක්ෂි, ජනාධිපතිතුමාට මේ ගැසට් නිවේදනය අතර දීපු ගමන් එතුමා කිව්වා නැවත මේ විදිහේ ඒවා වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මේ මුළු කණ්ඩායම ඉදිරියේදී ජනාධිපතිතුමා කිව්වා. ලොග් යමතුමා සාක්ෂි, මම සාක්ෂි, ඔබතුමා සාක්ෂි. ඊට පස්සේ මම ජනාධිපතිතුමාව මේ මන්දිරයේදී හම්බුණා හිටපු ජනාධිපතිතුමත් එක්ක යම් කිසි සාකච්ඡාවකදී. එතුමටත් මම කිව්වා මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි සර්. තියෙන නීතියක් යටතේ ඕනේ වැරදිකාරයෙකුට දඬුවම් දෙනවට අපේ කිසි විරුද්ධයක් නැහැ. රටේ පවතින නීති පද්ධතිය යටතේ මෙහෙම අග්‍රාමාත්‍යතුමාට සුවිශේෂ බලයක් දීලා මේ එතුමගේ පැමිණිලි විතරක් විභාග කරන්න පොලිස් ඒකකයක් දාපුවා මේක පොලිස් රාජ්‍යයක් නෙමෙයිද? එතකොට ඒ බලය නේද පාවිච්චි කරන්න. එතකොට මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ? මන්ත්‍රීවරුන්ගේ මේ පොඩි අප්පු හැමිලා සියලු දෙනාගේ දැනගැනීම සඳහා මම සඳහන් කරන්නට කැමැති මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වෙනම පනතක් තියෙනවා. ඒ පනත මේ 1980 අංක 17 දරන පනත, 1984 අංක 25 දරන පනත, 1987 අංක 37 දරන පනත, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද බලත ප්‍රිවිලේජ්ජක්. මෙහි මෙහෙම තියෙනවා, පස්වෙනි වගන්තිය මම කියවන්න කැමතියි. මේ පනත කඩකිරීම සම්බන්ධයෙන් හැර කිසිම මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ යම් රැස්වීමකට හෝ සභාවාරයකට හෝ ගමන් කරන අතරතුරදී හෝ පැමිණ සිටියදී හෝ එහි සිට පෙරලා පැමිණ අතරතුරදී හෝ සිවිල් නඩු කටයුතු වලට විෂය විය හැකි යම් ණයක් හෝ කරුණක් සම්බන්ධයෙන් ඔහු සිරභාරයට ගැනීමට, රඳවා තබා ගැනීමට හිරියරු කරන ලැබීමට යටත් නොවන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පනත අමු අමුයේ වැලිකඩ පොලිසිය උල්ලංඝනය කරනවා පොලිස් රාජ්‍යයටත්. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 89 ඉඳන් ලක්ෂ්මන් දන්නවා, සෙනවිරත්න ගරු මන්ත්‍රීතුමා. අපි ඒ කාලේ මහා භීෂණ යටතේ පාර්ලිමේන්තුවට එනවා 83. මහා මේ හර්තාලය ඇති වෙනවා. හර්තාලය ඇති වෙනකොට පොලිසිය වැඩි තියලා මිනිස්සු 13 දෙනෙක් මැරෙනවා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කවදක්වත් අත්අඩංගුවට අරන්නේ නැහැ. 89 භීෂණයේ ඔබතුමාට මතකයි. ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමීන් ආණ්ඩුව මේ රටේ මිනි කඳු ගහලා තිබුණ යුගයක් තිබුණා, මහා භයංකර යුගයක්. ඒ කාලේ ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරනකොට සිරිම බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ දේශපාලනඥයෝ සියල්ල ඉන්දැද්දි වෙඩි තියනවා, මැරිලා වැටෙනවා. හැබැයි කිසි මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ අත්අඩංගුවට ගත්තේ නැහැ. අද පාර්ලිමේන්තුවට එනකොට බැරියර් දාලා පාර හරස් කරනවා. පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න බෑ. කාට කියන්නද? මේ රටේ අධිකරණයට කියන්නද? මේ රටේ හිටපු ජනාධිපතිවරයා මේ රටේ බැරියර් දාලා තිබුණ බැරියර් සම්පූර්ණයෙන් ලංකාවේ බැරියර් ඉවත් කරපු මිනිස්සුන්ට බැරියර් එක දානවා පාර්ලිමේන්තුවට එන්න එපා කියලා. මොන තරම් සහගහන වැඩද මේවා? මේ රට රුදුරු ත්‍රස්තවාදයේ විසින් මුළුමනින් බෙලාගෙන අඩියෙන් අඩියට බැරියර් දාලා බැරියර් වල හිටපු රාළහාමිලා මරාගෙන මැරෙන කොටි පුපුරෝලා මරලා දාන යුගයක් තිබුණ රටක බැරියර් අයින් කරපු මිනිස්සුන් පාර්ලිමේන්තුවට එනකොට මේ බැරියර් දාලි වෙලා පාර්ලිමේන්තුවට අතර ගන්නවා. ඉතින් මේ වරප්‍රසාද පනත අමු අමුයේ උල්ලංඝනය වෙනවා. මේකට දඬුවම් තියෙනවා. පාර්ලිමේන්තු මම මේ පනත සභාගත කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද ගැන ගරු කථානායකතුමාට අපි ආරක්ෂා කරන්න බෑ. එදා කථානායකතුමා එම් එච් මොහොමඩ් මැතිතුමා, නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා සාක්ෂි දරනවා. මහා භීෂණයේ කාලේ එක මන්ත්‍රීවරයෙක්ට ගෞරවාන්විත මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයෙක් ලෙස අයිතිය රැකලා දුන්නා. අද මේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි වෙන්නේ මොකටද? මන්ත්‍රී වරප්‍රසාද තුල අපි දැක්කා ඊයේ අමු අමුවේ මිනිස්සුන්ට අවලාද නැගන්න, මඩ ගහන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයේ උල්ලංඝනය කරන වෛරයේ මුසපත් වෙලා ක්‍රියා කරන පාර්ලිමේන්තුවක් තමයි අපි දැක්කේ. ඒක නරකයි, ඒක හොඳ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. මොකද අපි කවුරුත් මේ රටේ කෝටි 21ක් ජනතාව වෙනුවෙන් 225 දෙනෙක් ගෞරවාන්විත මන්ත්‍රීවරු ලෙස, ගරු මන්ත්‍රීවරු ලෙස ව්‍යවස්ථාදායකයේ තියෙන තත්ත්වය අපි මෑල්ලු කරගන්නවා නම්, ඒ කතා කරන මන්ත්‍රීවරයාගේ මව මතක් කරන්න බැරි නිසා පියා මතක් කරලා ඔහුට දෝෂාරෝපණය කරනවා නම්, දැන් අපේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලයක් වැඩ කරලා කොටින්ගේ රුදුරු අවසාන බෝම්බේට කොටු වෙලා අතපය හන්දිපත් වැඩ කරන්නේ නැතුව නිකන් පරණ්ඩලක් ලෙස ජීවයේ පමණක් ගෙවන ඇමතිවරුන්ටත් ඉතාම නිර්දය ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද මුවා කරගෙන පාර දෙනකොට මේ රටක් බේරගෙන, රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු මිනිස්සුන්ට බයෙන් ආ සැකෙන්තරෝ පාරේ ගමන් කරන්න පුළුවන් මේ අයිතිය, මේ අභේදානය, ජීවත් වීමේ අයිතිය ලබා දුන්න රාජ්‍ය නායකයාට මෙහෙම වෛරයෙන් එලෝ එලෝ පහර දෙනවා නම්, මෙහෙම පරිගැනීමේ චේතනාවෙන් කවදාක්වත් මේ රටට අලුත් යුගයක් උදා කරන්න බෑ. ඒ නිසා මේ මට මේ පිළිබඳ හොඳම කතාවක් මතක් වෙනවා. ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමා මේ මහා විනාශය වෙන්න කලින් ලක්ෂ්මන් සෙනවිරත් ඇමතිතුමා දන්නවා, මමත් පාර්ලිමේන්තුවේ හිටියා, ග්‍රාමීණ ලොග්ගේ ඇමතිතුමා හිටියා, අපේ නිමල් සිරිපාල සිල් ඇමතිතුමා අහගෙන ඉන්නේ නැති 1991 සැප්තැම්බර් 25 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ මෙහෙම කියනවා, අප දියත් කළ මේ අරගලය ඉතා දීර්ගුවක් විය හැකිය. මේ කාලය තුළ අපට ගැරවුම් වලටත් කටකූත් අශ්‍යලවුත් පාරදීම් වලටත් ලක්වීමට සිදුව හැකිය. අසත්‍යයන්නා කරුණු විකෘති කිරීම් වැනි අවියායුද අපිට විරුද්ධව පාවිච්චි කරන අවි ගබඩාවේ තිබිය හැක. අප දැනටමත් ඒවායේ රසබලා ඇත්තෙමු. එසේ වුවත් අපේ පැත්තෙන් අපේ කටයුතු වලදී ධම්මපදයට ඇතුළත් වන බුදුන් වහන්සේගේ අමතක කළ නොහෙන උපදේශයන් විසින් අප මෙහෙවනු ලබන ඇති බව ඔබට සාතික කොට කිවිය හැකිය. මෘදු බවින් කෝපය ජයගත හැකිය. නිර්ලෝභී භාවයෙන් ලෝභය ජයගත හැකිය. සත්‍යයෙන් මායාව ජයගත හැකිය. සත්‍යයම කතා කරන්න ඔබට දීමට හැකි හැම දෙයක්ම දෙන්න කිසිවිටකත් කෝප නොවන්න. ස්තුතියි ලලිත ඇතුළත් මුදලි.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
හරි වැඩි නියුනේ. දැන් මට තව විනාඩි තුනක් දෙන්න. අද තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් මේ විගණකාධිපතිතුමා කතා කරනවා. විගණකාධිපතිතුමා කියලා තියෙනවා ලොකුම ප්‍රශ්නය මේ අයවැයට සම්බන්ධ. එතුමා කියලා තියෙනවා ජාතියට දරන්න පුළුවන් ණය බර ප්‍රමාණය 180යි දළදේශීය නිෂ්පාදනයේ. එය 83.3ට වැඩි වෙලා තියෙනවා කියලා එතුමා නිරීක්ෂණය කරනවා. මොකද්ද අරන් තියෙන මේ ගරු සභාව ගන්න පියවර? මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ණය කීයද කියන එක නෙමෙයි. මේ රටේ විගණකාධිපති අච්චු ගහලා පාර්ලිමේන්තුවට වාර්තාවක් දීලා තියෙනවා. මේ වාර්තාවේ කියනවා මේ රටට දරන්න පුළුවන් ණය ප්‍රමාණය 80යි. මේක 83.3යි. ඒක නේද මේ මුළු රටේම කතා වෙන්න ඕනේ? මේ රට ණය උගුලේ හවුකලේ අපිද? මේ ආණ්ඩුව විසින් කරපු මහා ප්‍රෝඩාව හා පාර්ලිමේන්තුව නොමග යවීම විගණකාධිපති කියලා තියෙනවා. 2016 අයවැයෙන් රුපියල් බිලියන 792ක් ඉතුරුයි. වියදම් කළේ නැහැ. බොරුවට වියදම් කරනවා කියලා කිව්වා. 120ක් අයවැය බොරුයි. ඒ බොරු අයවැය ලේඛනය ගැන නේද කතා කරන්න ඕනේ? 105ක් අයවැය ලේඛනය බොරුයි. ඒ බොරුව කළා පාර්ලිමේන්තුව නොමග යවීම නේද කතා කරන්න ඕනේ? අධ්‍යාපනයට වෙන් කළ 203ක් වියදම් කළේ 65යි. ඉතුරු කළ 138ක් වියදම් කළ ප්‍රමාණය වගේ දෙගුණයක් වියදම් කරලා නැහැ අධ්‍යාපනයට. අධ්‍යාපන යෝජනා වලට වෙන් කරපු මුදලෙන් 9.5යි වියදම් කළා තියෙන්නේ. 90ක් වියදම් කළා නැහැ. ඒ ටික කියන්නේ කවුද? රජයේ විගණකාධිපතිවරයා. රජයේ විගණකාධිපති වාර්තාව ගැන තමයි මේ පාර්ලිමේන්තුවේ මේ අයවැයේදී ප්‍රධාන වශයෙන් කතා වෙන්න ඕනේ දේ. ඔක්කොම ඇමතිවරුන්ව මුලා කරලා නොමග යවලා බොරු කියලා බොරු සංඛ්‍යාලේකන දාපු එක ගැන කවුරුවත් කතා කරන්නේ. ඊළඟට අද මේ රටේ සියලුම මිනිස්සු පාවිච්චි වෙන රුපියල් 5000 ඇතුළු මුදල් නෝට්ටුව. මේ මුදල් නෝට්ටුව පිළිබඳ අසංකලේ විදේශිකේ, ඒකට කියනවා මහේන්ද්‍රන් විදේශිකේ, සාක්ෂි දෙන්න බැඳී නැහැ. කැමැති වුණේ කොන්දේසියක් උඩ. ජනාධිපති නීතිඥ රොමේෂ් කියයි සිංගප්පූරුවේ පුරවැසියෙක් වන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතා බැඳුම් කර කොමිසම හමුවේ සාක්ෂි දීමට හෝ කොමිසමට සහාය වීමට හෝ නීතියෙන් බැඳී නැතත් කොන්දේසියක් මත කොමිසම හමුවේ සාක්ෂි දීමට ඔහු කැමැත්ත පළ කළ බව අර්ජුන මහේන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කිව්වා. දැන් කොමිසමකට සාක්ෂි දෙන්නවත් බැඳිලා නැති මිනිහෙක් රටේ සියලුම මිනිස්සු පාවිච්චි කරන සල්ලි කොලේට අස්සම් කරන්නේ කොහොමද කියලා දන්න ශාස්ත්‍රයකින් මට කියන්න කවුරු හරි? දැන් කොමිසමක සාක්ෂි දෙන්නවත් බැඳිලා නැති විදේශිකේ කොයි හරි යන සුද්දෙක් ඇවිල්ලි වෙලා කොලේට අස්සම් කළොත් හිටපු මුදල් ඇමතිත් එක්ක එකතු වෙලා දැන් ඒ මුදල් ඇමති ගැන කියන ඒවා ගැන කියලා වැඩක් නැහැ. මොකද තමනුයි තමුන්ගේ පවුලේ සියලු දෙනාම ලංකා ඉතිහාසයේ තිබුණ ලොකුම හොරකමට බැංකු හොරකමට සල්ලි අච්චු ගහන තැන හොරකම හා සම්බන්ධ ප්‍රධාන චූදිතයත් එක්ක ගෙදරයි ඔක්කොමලා දහස් වාරයක් කතා කරලා තියෙනවා කියලා කියනකොට උදේ ඉඳන් රෑ වෙනකන් මේ දැන් කොහොමද මේ රටක මුදල් කොලේ පවතින්නේ? ඉතා පැහැදිලිව කියනවා නම් මේ විදේශිකේ මෙයාට පුරවැසිකමක් නැහැ. මෙයාට මේ අයිතියක් නැහැ. අඩුතරමේ කොමිසමක සාක්ෂි දෙන්නවත් බැඳිලා නැහැ කියලා රොමේෂ් සිල්වා වගේ නීතිඥයෙක් කියනකොට මේ සල්ලි කොලේ නීත්‍යානුකූල වෙන්නේ කොහොමද? ඉතින් මේකට අධිකරණයක් මැදිහත් වෙන්නේ නැද්ද? එතකොට ඕනේ විදේශිකයෙක් රටේ සල්ලි කොලේට අස්සම් කළොත් මහජනයාගේ විශ්වාසය මත මුදල් කොලේ තියෙන්නේ. මුදල් කොලේ මේ විශ්වාසය තියෙනවද? මේක වළංගුද නැද්ද? කොහෙන්ද අහන්නේ? කවුද කියන්නේ? කොහොමද දන්නේ? මේ ව්‍යවස්ථාදායකයේ අපි මේ මූණපාලා තියෙන අර්බුදයේ ස්වභාවය ශේෂ්ඨාධිකරණයත් අගවිනිසුරුතුමා ඇතුළු විනිශ්චය මණ්ඩලත් විනිශ්චයකාරවරුණු විගණකාධිපතිත් අනිත් සියලුම පාර්ශ්වයන් විසින් කරුණාවෙන් රටේ අනාගතය වෙනුවෙන් මේවා පිළිබඳ යම්කිසි විවෘත මනසකින් බලන්නට කියන
ඒකාබද්ධ
විපක්ෂය වෙනුවෙන් මං කියන අතර අවසානයේ මේ බැඳුම් කර කොමිසම් පත් කළාට ආණ්ඩුවේ අය මට ගහනවා ජනාධිපතිතුමාගේ පැමිණිල්ල. ඉතින් බැඳුම් කර කොමිසම් පත් කළාට දොස් නැගුව ආණ්ඩුවේ පිරිස කවුද? ජනාධිපති හමුවී දැනගන්න එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කරයි. දැන් එතකොට මේ පසුපෙළ මන්ත්‍රීවරු කවුද කියන එක දැන් මුළු රටේම සියලුම පුවත්පත්වල මේ අද දිනේ මුල් පිටුවේ.
ඔබතුමා කාලේ අවසන්යි කරු මනතුමා.
මේ අවසන් කරනවා. ලක්බි මුල් පිටුව ඇලෝසිය සමග දුරකථනයෙන් 116 වතාවක් සාකච්ඡා පවත්වන මුල් පුවත. ත්‍රිවිර මුල් පුවත කෝප් කමිටු සමාජිකයන්ගේ 5 දෙනෙක් ඇලෝසිය සමග දුරකථනයෙන් කතා කරලා. ලංකාදීප මුල් පුවත කෝප් කමිටුවේ 5කට ඇලෝසිය සමග කතා කරලා. මෞබිමේ මුල් පුවත තවත් හොර එළියට ඊළඟට දිනමින පුවත්පතේ පමණක් මුල් පිටුව පළාත් පාලන ගැසට්ටුවට එරෙහිවට නඩුවට විරෝධය. ජනයුගය කියලා බැඳුම් කර පුවත්පත තියෙනවා. මේ කොමසාරිස්කෙන් අද විශේෂ ප්‍රකාශයක් කරයි. ඡන්දයේ කල්දාන නඩුව දැම්මේ කවුද? ඡන්දයේ කල්දානවට එරෙහිව මැදිහත් වෙන්න ඉල්ලයි ජනයුගය කියලා පත්තරයක. මේ පත්තරේ කාගේද?
අවසාන කරන්න.
මුළු රටට ප්‍රධාන ප්‍රශ්නය බැඳුම් කර හොරකම. ජනයුගයට බැඳු කර හොරකමක් දිවයිනට නෑ. මේ යන්නේ කොහෙද? මේ මහා කුමන්ත්‍රණයන් නේද? මේ මහා බැංකුව කඩලා මේ හොරකම කළා. මේ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ සියලු දෙනාට මින් ඉදිරියට විශ්වසනීය භාවය පිළිබඳ අදහසක් නෑ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ අයින් කළ ආණ්ඩුවක් හදන්න, මේ මැදිහත් වෙන්න මේ යටතේ මෙහෙම ආණ්ඩු කරන්න බැරි බව සඳහන් කරමින් මගේ වචන කිපයක්
අවසන්. ගරු කරුණාරත්න පරණවිතාන ඇමතුමා, ඔබතුමාට විනාඩි 11යි.
ගරු මන්ත්‍රීතුමනි, 2018 අයවැය කාර්යසභා අවස්ථාවේ මුල් දිනේදීම විවාදයට එකතු වෙමින් ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව හානිකුත් වැදගත් ආයතන රාශියක් පිළිබඳ අදහස් කීපයක් එකතු කරන්නට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. 2014 වර්ෂයේ අගභාගයේදී අපේ රටේ පැවති පාලනය ශීලාචාර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීමට තිබූ අවස්ථා සියල්ලම වගේ ඉතාම සාහසික ලෙස අතහැර දැමූ නිසා මේ රටට දේශපාලන වෙනසක් අවශ්‍ය වුණා. වෙනස පිළිබඳ තෙරපුම ආවේ දේශපාලන අංශවලටත් වඩා මහජනයාගේ, මැදිහත් මහජනයාගේ පැත්තෙන්, පොදු ජන සමාජය. නමුත් ඒ වෙනස දේශපාලන වෙනසක් නිසා එකට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ නායකත්වය දුන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්. 2015 වෙනසෙන් බලාපොරොත්තු වෙන්නේ යම් යම් පුද්ගලයින්ගේ පරාජයන් සහ යම් යම් පුද්ගලයින්ගේ ජයග්‍රහණ නෙවෙයි. එම පුද්ගල බද්ධ සාධකයකින් අපට ඒක තේරුම් ගන්නට ගියොත් එක වැරදෙනවා. 2015 වෙනසෙන් මේ රට බලාපොරොත්තු වුණේ මේ රටේ සමාජ දේහයේ හැම රෝම කූපයකින්ම හැම මස සිඳගෙන ගිහිල්ලා ඇට මිදුල වලට කැවිලා තිබුණ, කිඳා බැස ගිහිලා තිබුණ මංකොල්ලය, දූෂණය, කෑදරකම, මජරකම සහ අවිචාරය කියන ඒ දේශපාලන සංස්කෘතිය පිටු දකින වෙනස. ඒ වෙනස අමාරුයි කරන්න. නමුත් මේ නායකයෝ දෙදෙනාට ඒ 2015 ඒ ජනතා න්‍යාය පත්‍රයේ ඉදිරියට යනවා හැර වෙන විකල්පයක් නැහැ කියලා අපි මේ ඊළඟ අවුරුද්දට ඉදිරිපත් කරන අයවැය මුවවිට හමුවේදී අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට කැමැති. මේ පාර්ලිමේන්තුව පිළිබඳ ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ලොකු විවේචනයක් දැන් මොහොතකට කලින් ඉදිරිපත් කළා. මේ හැම වෙලාවෙම මේ දවස්වල මට එතුමාගෙන් පස්සේමයි කතා කරන්න හම්බ වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ දැන් මේ සජීවීව මේ වාද විවාද රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් දකින්ට, අහන්ට, ලැබෙන්ට සලස්සන. පාර්ලිමේන්තුවේ කීප දෙනෙක්ගේ ක්‍රියාකලාප නිසා මේ රටට පාර්ලිමේන්තුව බොහෝ දුරට පෙනෙන්නේ මේ යකුන් නටනා පිටියක් වගේ. නැත්තම් මස් වැදැල්ලකට පොරකන කීන බලු රෑනක් ඉන්න වගේ තැනක් වගේ තමයි පෙනෙන්නේ. එහෙම වුණාට මේ පාර්ලිමේන්තුවේ වෙන වැදගත්කමක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුව මේ රටේ ඒකාධිපතිවාදය තහවුරු කරන 18 වෙනි සංශෝධනය වගේව සංශෝධන ඒවා සම්මත කරපු පාර්ලිමේන්තුවක් නෙවෙයි. ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ බලගන්න 19 වෙනි සංශෝධනය සම්මත කරපු පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව Tamanට ඕනි කරන නඩු දුන්නේ නැහැ කියලා අගවිනිසුරු ගෙදර යපු පාර්ලිමේන්තුවක් නෙවෙයි. ඒ වුණට අධිකරණයේ ශක්තිමත් කරපු පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව මහ ජනතාව බලගන්නපු තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි 50 සම්මත කරපු පාර්ලිමේන්තුව. එම නිසා මේ අයහපත් දේශපාලන සංස්කෘතිය අද කරවටක් ගෙලී ඉන්න සමහර අයට මේ පාර්ලිමේන්තුව හැලු කරන්න ඕන වුණාට අපි කියනවා මේ පාර්ලිමේන්තුව ඉතාම විශිෂ්ට ප්‍රතිපාදන මේ රටට ඉදිරිපත් කරපු පාර්ලිමේන්තුවක් කියලා. එම නිසා මේක තුලනාත්මකව මේ දිහා බලන්ටේ කියලා අපි ඉල්ලන්න කැමති. මේ පාර්ලිමේන්තුව රාජ්‍ය බලයට සියලු මන්ත්‍රීවරුන් අද ඒකරාශී කරගෙන තිබෙනවා. මේ කොමිසම් ගැන කතා කරනවා. අද බැඳුම් කර කොමිසමට මේ කෝප් සභාවේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ දුරකථන සංවාද ගැන වාර්තා දැම්මේ මොහොතකට කලින් ඉදිරිපත් කළා. අපි කියන්න කැමති එතන එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් ඇයි මේ කෝප් කමිටු විතරක් මන්ත්‍රීවරු අධිකරණ නියෝගයක් අරගෙන මේ 225 දෙනාගෙම 225 දෙනාගෙම අර්ජුන් ඇලෝසියස් එක කරපු ගනුදෙනු ටික එළියට දාන්න. ඒ සාකච්ඡා ටික එළියට දාන්න. එතකොට කුඩු කාපුවේ සියල්ලම එළියට එයි. අර හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමා කිව්වා එතුමාගේ යාළුවෙක් මිත්‍රයෙක් කියලා ඇලෝසියස්. අම්මෝ ඇලෝසියස්ගේ යාළුව කොච්චර හැබැත් ඉන්නවද? ඒ තොරතුරු ටික එළියට ගන්න පුළුවන්. 2015 ජනවාරියට කලින් ඉඳලම තොරතුරු අපි ගන්න පුළුවන්. එම නිසා අපි එතෙන්ටම යමු. අපි සූදානම් මේ මගේ දුරකථනයේ තියෙන මම මේක බාර දෙන්න. අපි සූදානම් මේකට. එම නිසා අපි පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න නම් ඒ මට්ටමට ගිහිල්ලා අපි රකින්න සූදානම් කියලා අපි මතක් කරන්න කැමතියි. මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රාජ්‍ය බලයට ආණ්ඩුකරණයට සක්‍රීයව සහභාගී කරවන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන්ම මැදිහත් වුණා. ඒ පමණක් නෙවෙයි එතුමා මේ රටේ ආර්ථික සංවර්ධනයට යථාර්ථවාදී ඉලක්ක රාශියක් ලබා දීලා තිබෙනවා. 2020 වෙනකොට අපේ රටේ රාජ්‍ය ආදායම 20%ක් වැඩි කරගන්න. ඒ වගේම තමයි ඒක බුද්ගල දළ ජාතික ආදායම ඇමරිකන් ඩොලර් 6000 දක්වා වර්ධනය කරන්න මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. එතුමා ඒ මට්ටමට ආර්ථිකයට ඉලක්ක සපයලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව සහ අගමැතිතුමා ගැනයි. මම වැඩිපුර කතා කරන්න කැමති ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අද සම්බන්ධ වෙලා තිබෙන නිසා ජනාධිපතිතුමා සහ ජනාධිපති කාර්යාලයේ කරන වැඩ කටයුතු ගැන වචන කීපයක් සඳහන් කරන්න කැමතියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විධායක ප්‍රධානියා හැටියට රාජ්‍ය නායකයා හැටියට සන්නද්ධ සේවාවල අනදින නායකයා හැටියට සේනාධිනායකයා හැටියට එතුමාට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන රාජකාරිය වලට අමතරව මේ රටේ පොදු ජන අභිවෘද්ධිය උදෙසා ඉතා විශාල වැඩ කටයුතු රාශියක් ඒ කාර්යාලය මගින් පවත්වාගෙන යනවා. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සහ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ඒවා අතරින් කීපයක් විතරයි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වල ඉලක්ක 17න් පළමුවැනි ඉලක්කය තමයි දිළිඳුකම පිටු දැකීම. අද ඒ වෙනුවෙන් අන්ත දිළිඳු ජනතාවත් ඒ ආසන්න මට්ටමේ දිළිඳු ජනතාවත් ඒක රාශි කරගනිමින් ප්‍රජාපාලිත ග්‍රාම සේකුවා සම් බිහි කර ගැනීම සඳහා අද මහා දිළිඳුකම් පිටු දැකීමේ ව්‍යාපාරයකට එතුමා නායකත්වය දීලා තිබුණා. මේ පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දීලා තිබෙනවා. අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඒ පසුගිය රජයේ කාලේ පැත්තකට දාලා විනාශ වෙන්න ඇරලා තිබුණු ඒ ගැමිදිරිය ව්‍යාපාරය නැවත පුනරුත්ථාපනය කරගන්න ග්‍රාම ශක්ති ව්‍යාපාරයට හැකිවීම සම්බන්ධයෙන් ගැමිදිරිය ව්‍යාපාරය නැවත නගා සිටුවන්නට මැදිහත් වූ පුද්ගලයෙක් හැටියට අපි අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වෙනුවෙන් මහන්සි වෙන කාර්ය මණ්ඩලයටත් අපේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ පුද කරන්නට කැමතියි. ඒ වගේම තමයි අපේ රටේ වන ගහණය 23% 29% සිට 32% දක්වා වැඩි කිරීම උදෙසා ඒ වන නැවත වගා කිරීම ඇතුළු වනරෝපා වැඩසහන් ඇතුළු දැවන්ත පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි කියන්නට කැමති සබරගමුවේ අපි රත්නපුර දිස්ත්‍රික්කයේ අපි තුරුමිහිර කියලා සබරගමු රුක්රෝපණ මහජන ව්‍යාපාරයක් හැටියට සංවිධානය වෙලා දැවන්ත මහජන ව්‍යාපාරයක් ඔස්සේ මේ වැඩසටහනටම අපි ඒක රාශි වෙලා තිබෙනවා. ඒ වගේම මේ වෙලාවේ තවත් විශේෂයෙන් සඳහන් කරන්න කැමති අපේ මේ අයවැය වගේම ඊට කලින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ මේ රටේ ආර්ථික දත්ත පිළිබඳ වාර්තාවක්, ශ්‍රී ලංකා මහ බැංකුව මෑත කාලීන ආර්ථික ප්‍රවණතා කියලා 2017 සුවිශේෂ සිදුවීම් කියලා ඒ වාර්තාවේ සඳහන් වෙනවා. නිතරම වගේ අපේ කෘෂිකාර්මික අංශෙන් මේ දළ ජාතික නිෂ්පාදිතය එකතු කළ අගය ශීඝ්‍රයෙන් අඩු වුණයි කියලා. ඒකට හේතුව එක හේතුවක් තමයි අපේ ආහාර නිෂ්පාදනය නියගය සහ වෙනත් හේතු නිසා අඩු වීම පිළිබඳ නිසා. එම නිසා නැවත වතාවක් ඒ ආහාර භෝග වගාවට මුල් තැන දීපු වැඩසටහනකට එතුමා මැදිහත් වෙලා තිබෙනවා.
ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි. එකම කාරණාවකින් මම අවසන් කරන්න කැමති, මේ රටේ මත්ද්‍රව්‍ය මත්පැන් උවදුර තුරන් කිරීම සඳහා ලොකු ව්‍යාපාරයක් යන වෙලාවක් මේක. නමුත් මෙන්න මෙතෙන්දී මේ පසුගිය අයවැයේදී මේ ඉතාම වැදගත් යෝජනාවක් කරගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයට අනුව බදු අය කරන්න එක ඉතාම වැදගත් යෝජනාවක් මංගල සමරුව මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ මත්පැන්වල මිල පහළ යන ආකාරයට නෙවෙයි ඉහළ යන ආකාරයටයි. මේ බියර් සම්බන්ධයෙන් කාරණාවක් මතුවෙලා තියෙනවා, බියර් මිල අඩු වෙලායි කියලා. අපි දැක්කා සමහර ජනමාධ්‍යවල සහ සමහර පුද්ගලයෝ උත්සාහ කරමින් තිබෙනවා මංගල සමරවීර මැතිතුමා මේ සමාගම්වල මුදල් වලට යට වෙලා තමයි මේක කරලා තියෙන්නේ කියලා. මේ සභාවේදී මම ඉතාමත්ම බය නැතුව පිටාම පැහැදිලිව කියනවා, මම 1994 ඉඳලා මංගල සමරවීර මැතිතුමා දන්න කෙනෙක්. මංගල සමරවීර කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. සල්ලි වලට ගන්න පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ප්‍රතිපත්තියේදී අපිට විවේචනයක් තියෙනවා. අපි කියන්නේ මේ රටේ මත්පැන් මත්ද්‍රව්‍ය උවදුර ඒක අපිට පාලනය කරගන්න පුළුවන් එකක්. මේ රටේ සමස්ත ජනගහණයෙන් අවුරුදු 15ට වැඩි සමස්ත ජනගහණයෙන් 80%ක් මත්පැන් වලට හුරු වෙච්ච අය නෙවෙයි. 20%ක කොටසක තමයි මේක බලපාලා තිබෙන්නේ. මේකෙන් වෙන දළ ජාතික හානිය අතිවිශාලයි. ඒවට සෞඛ්‍ය කරන වියදම ගත්තාම පස්සේ අතිවිශාලයි. එම නිසා මත්පැන් කියන දේවල් ආදායම් මූලාශ්‍රයක් හැටියට ගැනීම වෙනුවෙන් අපි යන ප්‍රතිපත්ති වලින් අපි බැහැර වෙන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. එම නිසා මේ කාරණාව ගැන යලි සලකා බලන්න කියලා අපි ගරු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාගේ ඍජු ප්‍රතිපත්ති ගැන තිබෙන ගෞරවය ආරක්ෂා කරමින්ම අපි මේ කටයුතු ගැන මතක් කරන්න කැමතියි. එසේම මම මේ වෙලාවේ සඳහන් කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා, අද ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය පිළිබඳ කතා කරගෙනෙද්දී අධිකරණය පිළිබඳ ලොකු විවේචනයක් මෙතන ඉදිරිපත් කළා. නමුත් අපි කියන්න කනගාටුයි එදා තිබිච්චි අධිකරණයට තිබි අහු වෙලා තිබිච්චි ඒ දුක්ඛදායි තත්ත්වය ගැන අද වචනයක්වත් කතා කරන්නේ නැති අර පරිස්සමකට ගිහිල්ලා ඉවර වෙලා අද පෙන්වන්න හදනවා මෙතන ලොකු අධිකරණයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. පාර්ලිමේන්තුව වට කරලා පාර්ලිමේන්තුව බය ගන්නවන්ට ව්‍යාජ උද්ඝෝෂණ සංවිධානය කරලා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න කතානායකතුමාට යම් පියවර ගන්න සිද්ධුනාට පස්සේ මෙතන කියන්න හදනවා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ. මම අහන්න කැමතියි මොන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාටද පාර්ලිමේන්තුවට එන්න බැරි වුණේ? කාගේද වරප්‍රසාද උල්ලංඝුනේ? එම නිසා ඔබතුමාට එන්න හම්බුනේ නැද්ද කවදාකවත්? පුළුවන් නේ එන්න? පුළුවන්. කවුරුත් වළක්වලා තියෙනවද? නැහෙනි. මම දැක්ක ඔබ සිළු දෙනාම ඇවිල්ලා ඉන්නවා. නමුත් කාරණාව එක නෙමෙයි. මේ පාර්ලිමේ මම මගේ කතාව මුලදී ඇහුවා නම් එන්න පුළුවන්. මම මගේ කාරණාව එකනේ මම කියාගෙන ආපු කාරණාවනේ මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව අගවිනිසුරු ගෙදර යවපු පාර්ලිමේන්තුවක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව ඒකාධිපතිව ආරක්ෂා කරපු පාර්ලිමේන්තුවක් නෙවෙයි ඊට වැඩිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරපු පාර්ලිමේන්තුවක්
order order please
ඊට වැඩිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරපු පාර්ලිමේන්තුවක් ඒක තමයි බන්දුල ගුණවර්ධන මැතිතුමාට උත්තරයක් හැටියට මම මෙතන ප්‍රකාශ කළේ ඒ සත්‍ය වළක්වන්න ඒ සත්‍ය මගහරින්න මෙතන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කළායි කියලා කෑගහලා ඉවරලා කථානායක කරුජයසූරිය මැතිතුමාට චෝදනා කරු මේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඉතිහාසය මතක් කරගන්න කියන එකයි අපේ 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 තර්කේ වෙලා තිබෙන්නේ
ඔබතුමාගේ කතාව අවසන් කරන්න දැන්
හොඳයි මගේ වෙලාව අවසන් නිසා මගේ කතාව මෙතනින් අවසන් කරනවා ඔබට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි